Pana kering. Kairat. Saman. Kupi atau nudan lagi awak ni sah. Kupi asma sih yang teri nama ni. Yang sih bina mama atau itu mama. Tapi dia tu. Dia tu sih bina macam. Kayu tu nampu bila kayu. Kupi lepas itu nudan lagi awak ni sah ni padar bila. Padar bila yang. Itir itu guna atau kupi. Dekhaun kene kila hari itu bela itu ni, entah. Rupa itu dengan hati mada itu, akas dah tu jadi wujudnya ni, even nama rupa itu keluar tu, anak bawa, ikan apa perkataan? Anni itu tahu perkataan tu macam sah.
Eh, betul baik dengan orang dah. Mungkin, bulan keluar tu, kerana mana, kerana. Tetapi kalau lain nak ada, itu bahu kal, itu kiyuk kal tu dewa ayat sihir. Tu kalau tapi kianya kerana tawai kau, tu kita, esihirnya, arya kan, esihirnya sihte hemama iwasa menatu, ekatta kerana tawah hitam menatu. Sebikau api sihir kehidupan dorne bahir satu pukul bahagian turu sunya tahu yang kami dengar tu hidupan satu pukul bahagian turu sunya tu bahagian kerana iskandar tika satu pukul bahagian turu sunya ni satu ni jiwa sunya rupati wiksa umat kerana ini untuk bahagian alat dia dah tu waktu me wetan yadi dan jiwa pindah. Tadu ni kau tu pun kalau dah tu waktu pun isat tu nanti juga. Jadi tu betul. Macam jiwa raya dah tu waktu. Macam baru bodi ni kalau bukan dia dia kena tiada. Dah tu waktu isat tu pun jual bahagian sunya. Kira dah pun tahu. Tapi pertiwiksa kalau bukan dia. Hari ini pertiwiksa kat ni ada kena kamera dah. Tu betul. Ekor ini hema mohta gana. Semua itu pertiwiksa pertiwiksa. Perihalnya kerana kita balak kan, darshana kerana itu perbuatan yang kerana yang agan itu ya,
siupatnya,
itu betul. Tiada balak ni, jangan api hujat sama dhanmu, kau buat kiri pindahnya, itu doa untuk desna kelihatannya, api yang cipta api ter, titi dhanmu apa hari ini, bahagia sakti untuk geliu inwa kira. Apabila tiada nak kota, ia antara api, ia sakti, budgiri, mendaya, pergerakan, maaf, lada, lada, dua, buta, sahur. Itu pasti. Ia yang meruna hama. Apabila anda anda bela pindah bela. Itu kota ia itu kerjanya maaf, mereka kita duduk tu mas ino. Ia yang kehidupan kamu bagi misa, maaf, dukan dengan pindah bela. Bagi satu pukulnya winna ni sa, api tu satu pukul bahawa mata yang tu abdu kuda kada yang lagi nama buat, itu mana? Tunggu deh, ni pukul, mungkin jangan bahasa ini, akhirnya satu pukul itu kada kat tu gitu ya, tu dukung ini pulang thamau tu jir mada lagi, ni kaya. मैं आध्यात्मिक खाए दक्षिणों तमं किया ला बाहर खाए वाल दक्षिणों अनिश्चित्य बुद्ध गिलो किया ला इतकोटे तमं टा अनिश्चित्य एक इंद्र पुला अनिश्चित्य न तमं एकत्तिन्हों वही दे रहे इतनी मीठ पास है यह मैं इन्नो कोटे तमं टा प्रिय सत्य उत्तिन्हों अप्रिय सत्य उत्तिन्हों मनाप सत्य उत्ति� Kutrajaran nahan sepenuhnya ini duka satu putkala bahawa duka kilestika kmesa hata ganna bahawa ek api tokpukala penuhnya ki api jiwiti ngapita අද අපිට යම්තාක් හිතට පීඩා වදයක් දෙන දුක් තුන්නස් තියෙනවා නම් පුදුලේ ඉන්නවා නම් ඒක අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා එමයි කියන්නේ ප්‍රතිසන්දී ඉඳන් ගෙනව නම් පොඩි කාලේ ඉඳන් මේ ඉඳපේ මේ දුක් දෙන ඒවා ඊට අවුරුදු 10කට ඉස්සෙල්ලා ගත්තාම අද තිබුණු දුක් සමහර ඒවා එදා තිබුණේ වයි ඈ එදා නැති ඒවා අද අලුතෙන් ඇති වෙනවා ඒ අවුරුද්දෙන් තව අවුරුද්දක් එහාට ගිහින් බැලුවාම ඒ 10 තිබුණු දුක් ඒක ඉස්සෙල්ල තිබිලම නැහැ. එතකොට ඒ අවුරුද්දෙන් ඔහොම ගත්තාම ආයතන පරිහරණය කරන වටපිටාව තුළ ඒ වටපිටාව තුළ හම් වෙන අරමුණුත් එක්ක දුක රැස් කරගෙන පවතින පැවැත්මකුයි ජීවිතේ වෙලා තියෙන මිසක විඳින්න උරුම වෙච්ච විඳින දුකක් ප්‍රතිසන්දි ඉඳලා ගිනාවේ නැහැ. ප්‍රතිසන්දේෙන් ගෙනාව කය කෙලවර කොට ඇති දුක්ටික වඩගින්න පොඩි කාලේ ඉඳන්ම තිබුණා විඳින්න වෙනවා පිපාසය සීත දැනෙන බව උෂ්ණ දැනෙන බව රහත් තුනත් ඒ දුක්ටික විඳින්න වෙනවා කයක් සවිඥානික වෙච්ච නිසා. නමුත් මේ අරමුණු නිසා විඳින්න නැහැදෑයු නිසා සහෝදරයෝ නිසා ඥාති හිතයිෂන් නිසා විඳින දුක්ටික බලන්න ඒ දුක් දෘෂ්ටිකේ අපිට කලින් කලට අඩු වැඩි වෙලා තියෙන හැටි. එතකොට හොඳට තේරෙනවා එහෙම අඩු වැඩි වෙන්න බෑ අනිවාර්යෙන් දුක් විඳිය යුතු උරුම වෙලා තිබුණු දුකක් නා. දැන් ප්‍රතිසන්දිය උරුම වෙලා තිබුණු කයේ දුක අපිට අඩු වැඩි කරන්න බෑනේ. පොඩි කාලෙත් බඩගෙන නාව අවුරුදු 10ත් බඩගෙන නාව දැනුත් එනවා ඉන්නකම් එනවා. නමුත් දැන් නැහැදෑයෝ නිසා එන දුක් ටික අද නැති නැහැදෑයෝ තව අවුරුදු 10කින් ඇති වෙලා දුක එන්න පුළුවන්. දැන් අද අපි දුක් විඳින නැහැදෑයෝ සමහරට දරුවගේ දරුවා නැත්තම් කියන්නකො නංගිගේ පුතා මල්ලිගේ පුතා අනතුරකටපත් වෙලා හාමුදුරුවනේ කියලා අපිට කියන්න එනවා කියන්නකො. එතකොට මේට අවුරුදු 10කට ඉස්සෙල්ලා ඒ දුක් තිබුණේ නැහැ ඈ අපේ හිතට වෙහෙස දුකක් එනවා. එතකොට අපිට තේරෙනවා එහෙනම් මේ දුක් ටික අපි අරමුණුත් එක්ක ආයතන ටිකත් එක්ක හදාගෙන දුක් විඳලා තියෙ මිසක කොහෙවත් තිබල උරුම වෙලා තියෙනව නෙමෙයි නේද. එතකොට ඒකයි මම කියේ සත්පුද්ගල භාවයේ දුක් ටික අපිට ආවේ කිලස් ටික නිසා. එතකොට ඒකද බුදුරජාණන් වහන්සේ කියන්නේ රූපං අත්තතෝ සමනුපස්සති කියලා. රූපේ ආත්ම වශයෙන් දකින්න ක්‍රම හිතේ තියෙන කිලේශය. ඒකට කියනවා අත්තවාද උපාදාන කියලා. අත්තවාද උපාද උපාදාන කාම උපාදාන දිට්ඨි උපාදාන අත්තවාද උපාදාන සීලබ්බත උපාදාන අත්වාද උපාදානය කියන එක හිතේ පවතින ගතිය. එතකොට ඇස් ඉදිරි පිටට එන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපේ අවකාශ ධාතු තුන රාශි වෙලා තියෙන්නේ. කර්මන රූපේ පැමිණේ විඥානේ ඒ කය ඇසුර වෙනවා සවිඥානික කයක්. අනිත් එකේ විඥානේ නැ පංච මහා භූත විතරයි. ගහක් කුලක් ගත්තොත් වස්තු මේ වස්තුවක් ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ කියන පහ විතරයි. සවිඥානික කයක් ගත්තොත් විඥානයක් තියෙන නිසා 6යි. එතකොට නමුත් අපිට විඥානයේ ගෝචර නැහැ. විඥානයේ උපකාර දෙන්නේ ඒ රූපෙට ඉතන පවතින්න හිතෙන්ට. අපිට පංච මහ භූත විතරමයි අපිට ප්‍රකට බාහිර. මොනතරම් දැන් මේ සවිඥානික කයක් ගත්තත් ඒ කය සවිඥානික කරලා තියෙන විඥානයේ අධ්‍යක්ීම බලපන්නේ දෙට මිසක අපිට හම්බෙන්නේ නැහැ. අපිට ඇහැට පිටින් හම්බෙන්නේ පංච මහා භූතම විතරයි. පට යාපති ජෝ යෝකාස. එතකොට අපි කියන්නේ සතර මහා ධාතු රූපේ නැත්නම් සය ධාතුවක් තියෙන තැනක ඒ රූපම කියන්නේ ඇස් ඉදිරි පිට එනකොට ඒක පටවිය සත්‍යකුත් නෙමෙයි ආපෝ සත්‍යකුත් නෙමෙයි තේජෝ සත්‍යකුත් නෙමෙයි වායෝ සත්‍යකුත් නෙමෙයි අවකාශ සත්‍යකුත් නෙමෙයි නිස්සත්තු නිජුසය ඒ සතර මහා ධාතු ඇසුර කරන විඥානයේ සත්‍යකුත් නෙමෙයි ධර්මතාවය. ඉබඳු රූපය ඇස් ඉදිරි පිටට එනකොට ඇස් ඉදිරි පිටට හම්බෙන අරමුණක තියෙන්නේ මෙන්න අඩගු වෙලා මෙන්න මේ ධර්මතාවය කියලා දෙන්න කෙනෙක් අපිට හිටියේ නැහැ. එතකොට අනන්ත ජාති සංසාරෙදිත හුරු කළේ ඔය ඇත්ත නොදන්නා මානසික මට්ටමක් තුළම. දැන් මේ ඇත්ත ඇති හැටි නොදකිනකොට කියලා දෙන්න කෙනෙක් නැති වෙනකොට අපිට අපි ඒකට පුද්ගල සත්‍ය කියලා හිතනවා. අපි හිතන එකට අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ අතර පංච මහා භූත බව නොදන්නාකම ප්‍රත්‍ය වෙලයි අපි හිතන්නේ කෙනෙක් කියලා. අවිද්‍යාව පත්‍ය සංකාර. අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන්මයි දැන් මෙහෙම කරලා කෙනෙක් කියලා අපි හිතන්නේම අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන්මයි.
ඇත්තන දෙකීම.
ඇත්තන දෙකීම. මොකක්ද ඇත්ත? ඌදී ඌ විදිහට නොදකිනවා. සම්මා දිට්ඨිය නැහැ. රූපය කියන තැනක ඇස් ඉදිරියට ආපු අරමුණක ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා අපි සත්‍ය පුද්ගලෙක් කියලා හිතනවා. සංකාරපච්ච විඥානං කියන්නේ ඊට පස්සේ ඇත්ත නොදන්නාකම ප්‍රතිවිම් පුද්ගලෙක් කියලා රූපෙට හිතුවාම ඊට පස්සේ මේ ආරම්මණේ විඥානේ පිහිටන මේ රූපේ කෙනෙක් කියලා දැනගන්නවා. දැන් වලට දැනුම තියෙන්නෙම මේ රූප සටහන. අවකාශ ධාතුවේ මේ හැඩයට රාශි වෙලා තියෙන මේ රූපමටිය කෙනෙක් කියලාමයි හිතන්නේ. එතකොට මේ රූපයේ අවකාශ ධාතුවේ චලනය වෙනවා. එහාට යනවා මෙහාට යනවා. දැන් ඔය අවිඥානික වාහනයක් වුණත් යන්නේ. එහෙම ගියාට පුද්ගලයෙක් යනවා නෙමෙයි. නමුත් මගේ ආරම්මණය කුහිරලා තියෙන දැන් පුද්ගලෙක් කෙනෙක් ඉඳ පුද්ගලයා යනවා වගේ වෙන්නේ. ඉතින් අපි හිතන්නේ හැම වෙලාවෙම දැන් අපි මේ ඇත්ත දන්නේ අපිට පුද්ගලයෙක් කෙන දැනගැනෙන්න ඇති උනේ මෙහෙම නේද කියලා. දැන් නැති වුනහම අපි මොකද කරන්නේ? දැන් මේ රූප මිටිය පුද්ගලයෙක්මයි කියලා හිතාගෙන ඉන්නවා. ඉන්නකොට දැන් මේ රූප මිටිය කැඩුණු දවසට, බිඳුණු දවසට, විපරිණාම වෙච්ච දවසට පුද්ගලයෙක් වරනවා වගේමයි හිතෙන්නේ පෙනෙන්නේ අපිට. පුද්ගලයෙක් නැති වෙච්ච දුක් විඳින්න වෙනවා. ඔය විදිහටම පටිආපෝතේ ජීව වායු කියන සතර මහා ධාතු අවකාශ ධාතු වගන් තියෙන රූප මිටි ආධ්‍යාත්මික ඒද මේ ඇස ඉදිරි පිටට එනකොට අර බාහිර රූප නිමිත්තකින වගේම තමයි මේ රූපය ඇහැට සාපේක්ෂව බාහිරම ඒකට අවිද්‍යාව ප්‍රත්‍යවීම මේ මෙතන තියෙන රූපේ ඇත්ත ස්වභාවය නොදන්නාකම ප්‍රත්‍ය වෙලා මම කියලා හිතුවා ඊට පස්සේ ඒක මොහොතේදී මේ ආරම්මනේ විඥානේ පිටන මේ අරමුණ මම කියලා දැනගන්න. දැන් රූපේ මම කියලා දැනගත්තට පස්සේ රූපියේ තියෙන තාක් මම ඉන්නා වගේ තේරෙන්නේ. දැන් අරමුණේ විඥානේ පිටලා තියෙන මේ විඥානේ ගැන දැනුම තියෙන මේ රූපාරම්මනේ. රූපාරම්මනේ කියන එක කෙලේශයක් නෙමෙයි මහ බූත ටික නිසා හටගත් ආරම්මනේ. ඒක හැට ගැටෙන ගැටෙන වාරයක් ගන්න රූපාරම්මනේ එනවා. නමුත් රූපාරම්මනේ මේ වැරදි දැනගෙන්න තියෙනකොට හිතෙන්නේ කෙනා ඉන්නවා වගේ.
කෙලෙස්
ටික. දැන් අපි දන්නේ කෙලෙස් කියලා. මේ ආරම්මනේ විඥානේ පිටලා තියෙන්නේ අපේ කියන එක. ඒක ඇති උනේ අවිද්‍යා සංකාරය හරහා කියන එක දන්නේ අපි. ඊට පස්සේ දැන් මේකයි තමන් වෙලා දැන් ඒක. එතකොට මේ ආයත මොහ හෘදයක් වුණත් මට වුණා වගේ දැනක දුක් දෙන්න වෙනවා. එතකොට මේ සවිඥානික කයක් තමන් කියලා හෝ තව සත්‍ය පුද්ගලිය කියලා පෙනෙන මේ මානසික මට්ටම ඔකට කියන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ පංච උපාදාන ස්කන්ධ දුක මේ ස්කන්ධ පංචකේ උපාදාන කරගෙන විඳින දුක මම කියලා තව සත්‍ය පුද්ගලිය කියලා ගන්නවා කියන්නේ අත්වාද උපාදාන. එතකොට මම තව අම්ල තාත්තක හොඳුරු ඉන්නවා කියලා දකින මට්ටම තමයි පංච උපාදානස්කන්ධ දුක්ඛ. දුකට හේතු උපාදානයි. සත්‍යයේ කැටිර දකිනකම, පුද්ගල කැටිර දකිනකම උපාදානයෙන් මිදුනොත් ඒ සත්‍ය පුද්ගල භාවය නිසා එන සියලු දුක් නැහැ. එතකොට යුතුය කන්නේ වගකින් නැහැ, අසාධාරණ කන්නේ නැහැ, ඕහ එකක්වත් හිටින්නේ ඉතුරු වෙන්නේ නැහැ. තමන් ඉතුරු වෙන්නේ නැති නිසා දුක එන්න තණ්හා වෙන්න කැමති වෙන කෙනා නැහැ. අරමුණු වලට කැමති වෙන්න අරමුණු එකතු කරන්න ආස හිතෙන කෙනා නැහැ. කෙනා අවලංගු වෙනවා. ඒතකොට දුක රැස් වෙන්න එකතු වෙන්න තැනක් නැහැ, කෙනෙක් නැහැ. එතකොට එයා දන්නවා ඒ නිසා මේ රූපය උපාදාන වශයෙන් අරගෙන තියෙන තත් දුක එනවා කියලා දන්නවා. උපාදාන වශයෙන් නොගත් මේ උපාදානයේ මිදුන දුක නැති වෙනවා කියලා දන්නවා. ඒ හින්දා ඇස් ඉදිරිපිටේට හම් වෙන සවිඥානික අවිඥානික හැම රූපයකම ඇත්ත ඇති හැටි පෙන්නනවා. ඒ රූපේ සත්‍යයෙන් පුද්ගලෙක් කෙනෙක් නිම්ම ගෙවෙන්න උපාදානයේ මිදෙනක සම්මාදිට්ඨිය. එතකොට දැන් අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්න දෙන්නේ ඇස් ඉදිරිපිට රූපයක් වෙනකොට. අවිද්‍යාව ප්‍රත්‍යෙන් පුද්ගල සත්‍ය කියලා හිතන්න දෙන්නේ. සම්මාදිට්ඨි ඇත්ත ඇති හැටි දකින්න මෙතන තියෙන සය ධාතුව. සම්මා සංකප්පේ ඊට අනුනුවණින් මෙහෙ කරන කමක්
තියෙනවා.
නෙක්කම් සම්මා සංකප්පේ
සම්මා.
එතකොට සත්‍යයක් නොවන පුද්ගලෙක් නොවන ධර්මතාවයක් නේද තියෙන කියන ටික. ඒක ඇස් ඉදිරි පිටදී තාම අපි බලවත් නැති. බොහෝ සෙයින්ම අතීතයේ විසින් තමයි අපි යට කළා තියෙන්නේ. දැක නිරුද්ධ වූ අරමුණු තමයි බොහෝ සෙයින්ම පුද්ගලයා යට කරන්නේ. ඒ නිසා සිතේ ආරක්ෂාව සිහිය පිහිටිය යුත්තේ විශේෂයෙන්ම ඉපද නිරුද්ධ වූ අතීත වූ අතීතය අනුව ගියා වූ අරමුණු වල. ඒක ඉපද නිරුද්ධ වෙනවා. නමුත් ඒ අරමුණු ටිකේ ඔය විදිහට උපාදාන වශයෙන් අසුරු කළාම තියෙන දෝෂේ තමයි පංච උපාදාන ස්කන්ධය උපචය වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක හටගෙන නිරුද්ධ වෙනවා කියලා පේන්නේ ඇති බවට භවය හැදෙනවා. තියෙනවා වගේමයි තේරෙන්නේ. මේ තියෙනවා තියෙනවා කියලා රූපාරම්මණය තමයි රූපාරම්මණය ඇති බවට තේරෙන ගමන් කියන්නේ භවය කියලා. කර්ම භවය. දැන් අපි කීයටවත් හිත පිළිගන්නේ හෝ විශ්වාස කරන්නේ දැන් ගොඩක වෙලා කියලා එහෙම ධර්මතාවයක් ශේෂයක්වත් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා කියලා කිව්වොත් පිළිගන්නේ නැහැ. ඇත්තෙ මොකද තියෙනවම තියෙනවමයි කියලා. අපි ගියොත් ආපහු ඇහැට ඒ රූපාරම්මණය හම්බ වෙයි. නමුත් ඒක ආරණ්‍ය ගොඩක වෙලා මිනිස්සු ඉන්නවා කියන මේ කෙලෙස් ටිකේකටයි සිද්ධියක් නෙවෙයි. අපි මේ කෙලෙස් ටිකින් යුක්ත සංයෝජන ටිකෙන් අර රූපාරම්මණය ඇසුරු කරන්නේ. ඒ හින්දා රූපාරම්මණය නිරුද්ධ වෙනවා තේන්නේ අපිට. කෙලෙස් ටික නැති වුණොත් මේ රූපාරම්මණය නිරුද්ධ වෙලා අවස්ථාවට උපදින්නේ කියන නෝනේ.
ඇත්ත දැක්කොත්.
ඇත්ත කෙලෙස් ගිවුණු. ඇත්ත දැක්කහම වෙන්නේ කෙලෙස් ගෙවෙන එක. කෙලෙස් ගිවුණොත් තමයි හටගත් දේ නැති වෙනවා කියන එක පේන්නේ. එතකම් බලන්න බෑ. එතකොට දැන් හැම වෙලාවෙම අපි ඒ හින්දා කරන්න ඕන එකම එක දෙයක්. හරිහත්තේ දක්වාම සවිඥානික වස්තු ගැන විතරක්ම වග බලා ගත්තා නම් ඇති වෙන මොකුත්ම නැහැ. ආධ්‍යාත්මික බාහිර සිහි වෙන සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා හිතෙන හැම වෙලාවකම බාහිර කිසිම වෙලාවක ඇස ඉදිරිපිට සත්‍යෝ ආවෙත් නැහැ, එන්නෙත් නැහැ, එන්නේද නැහැ කියලා දන්නවා. හැම වෙලාවෙම උනේ මෙන්න මේකයි කියලා දන්නවා. අතීතයේදී අපි හිතමු අම්මා හිටියා තාත්තා හිටියා කියලා අපිට හිතෙනකොට ක්ෂණිකව ඒ අරමුණ අතීතයට ගිහිලා විදර්ශනාකට යොමු කරනවා. ඒකයි අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර උදාරක සුකුම හීන ප්‍රණීත දුරලම් කියලා 11 පොලක්ම රූපේ දීලා තියෙන ඒ නිසයි. මේ 11 පොලේ ඕනම තැනක් අපිට කෙලෙස් ටික පවතින හේතු වෙනවා. අවිද්‍යාවට ගෝචරයි. වර්තමානයේ තියෙන රූපම ඕනේ නැහැ. ඒ කියන්නේ දැන් නැහැ. නමුත් අම්මා හිටියනේ. තාත්තා හිටියනේ කියන තැනකින් ඒද දුක එනවා. නිරුද්ධ වෙච්ච දේ දුක එනවා. අම්මා හිටියනේ. ඊටපුව අම්මා මෙහෙම මෙහෙම උදව් කළ දෙන්නේ නැහැ නේ කියලා දුක්ු නැහැ. මේ දුක නැති වෙන්නනේ ඕනේ. දුක එන්න පංච උපාදාන ස්කන්ධය තියෙන්න ඕනේ. දුක උපන්න දුක තිබුණත් දුක නැති වුණත් දුකම. එහෙනම් දුක අවලංගු කරන්න ඕන. දුක නිරුද්ධ කරන්න ඕනේ. තේරුණේ? ඒකට කරන්නේ අම්මා හිටියනේ කියලා සිහි වෙනකොටම. තාම අපි අදක් වෙන නිසා සිහි වෙන්නේ අම්මමයි හිටියමයි කියලා. ඒ රූපාරම්මනේ පෙන්වන ඕන හිතට. එතකොට නෑ ඒ ශරීරයේ හැදිලා තියෙන කන බුන ආහාරින් පටිආපෝති ජීවය අවකාශ ධාතු අවරාගන් තියෙන රූප මිටි. උනන් තව ටික අපිට මේකේ සම්මෝහ ගතිය දුරු කර ගැනීම පිණිස කර්මානුරූපව පැමිණි විඥානේ ඒකයි ඇසුරු කරගෙන පැවතුණා. ඒ නිසා ඒකයි කුණුනේ නැහැ. ඈ මේ මුදුම ලොක් ගතිය නම් ශීලී ගතිය හිත නිසා පැවතුනා එකයි. ඒ හිතේ පවතින චේතනාව නිසා එකයි සෙලගීමක් වුණා. මේ ඒ කයේ භෞතික தත්වෙත් කය ඇසුරු කරගෙන පවතින සිතේ ක්‍රියාකාරීත්වය කය වැඩ කරන ආකාරයෙන් ටික නොදන්නාකම නිසා ඒ කයට මම පුද්ගලෙක් කියලා හිතුවා. තන්නා හොඳට තමුණුයි හිතුවේ. ඒ රූපයේ එකට පුද්ගලෙක් කියලා හිතූපකම දෙකම එකතු කළා. ඒ ආරම්මණය පුද්ගලෙක් කියලා දැනගත්තා. මෙන්න මෙහෙමයි දැනගත්තේ, මේ දැනගැනිල්ල ඇති උනේ මෙහෙමයි කියලා නොදන්නකම නිසාම තමම්ම රැවටිලා ඉඳින්නේ ඒ රූපය අම්මා කියලා කියලා හුත්තටම විස්තරෙදි කරලා පෙන්නන්න. ඌදී ඌ විදිහට ඒ කියන්නේ ඇත්තටම අපිට වෙලා තියෙන්නේ මෙහෙමමයි. ඒ කියන්නේ සත්‍ය අවබෝධයක් මේ තියෙන්නේ. ඇත්තට මැසි ඉදිරි පිට ලැබිලා තියෙන්නේ මේ වගේ භෞතික ස්වභාවයෙන් යුක්ත වස්තුවක්. ඒ වස්තුව අනාත්මයි. නමුත් ඒක ආත්මයි කෙනෙක් කියන දෝෂය අපිට ඇති වෙලා තියෙන්නේ. ඒක තමයි බුදුරජාන් වහන්සේ පටිච්චසමුප්පාදයෙන් පෙන්නන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන. ඊට පස්සේ විඥාන පත්‍ය නාම රූපන් දැනගත්තට පස්සේ සිතෙන් හැම වෙලාවෙම සිතේ තියෙන නාම ධර්මයකින් අම්මා කියන රූපේ සිහි කර කර සිහි කර කර ඉන්නවා. විඥාන ඇතුළට පස්සේ විඥාන පත්‍ය නාම රූප. නාම රූපච්ච සලායතන. ඔන්න එහෙම නාම ධර්ම සිහි කර කර සිහි කර කර ඉන්නකොට ආයතන සවිඥානික වෙනවා. දැන් අපි කෙනෙක්ව හිතේ හිතා ඉන්නේ මේ ආයතන ටිකේ සවිඥානික. සවිඥානික වෙන නිසා ආයත අරමුණු ගැටෙනවා. ඉස්සෙල්ල වැරද්දෙට අරමුණු හිතේ හිතා ඉන්නකොට ආයතන සවිඥානික වෙනවා. එතකොට මේ විදිහට මේ පටිච්චසමුප්පාදය ටික ගැටෙනකොට වේදනාව, වේදනාව නිසා තණ්හාව. ඒ කියන්නේ දැන් අපිට තේරෙන්නේ අම්මව සිහි වෙනවා වගේමයි. අම්මා දකින්නවා වගේමයි. ඉතින් ඔන්න ආදරය, සෙනෙහස, කැමැත්ත කියන ගති ටික එදෙනවා. අම්මමයි කියන හැඟීම එදෙනවා. එතකොට ඒ කියන්නේ අරමුණ රැවටිලා අම්මා කියලා දැනගෙන අම්මා කියලා සිහි කළා, අම්මව අම්මගේ රූපය හිතෙන් ස්පර්ශ කළා, අම්මගේ රූපය හිතෙන් විඳලා ඒකට තණ්හා කළා. අම්මා ඉන්නවා, අම්මා හිටියා කියන තැනදී බබේ හදාගෙන තමයි අවසන්. හිතියත් භවයටයි ති භවයේ තුන් කාලයක් තියෙනවා. කාම භවය, අතීත, අනාගත, වර්තමාන කියලා. හරිද? එතකොට අම්මා හිටියා, ඉන්නවා, ඉදි. කාම භවයේ ඇතුළත මේ කාල තුනම අයිති කාම භවයට. එතකොට භවය නැත්තම් කාලය කියන එකක් හෙදෙන්නේ නැහැ. භවයේ තිබුණොත් කාලය හෙදෙනවා. භව නිරෝධයේදී කාලය හෙදෙන්නේ නැහැ. අතීතයත් නැහැ, අනාගතයත් නැහැ, වර්තමානයේත්. එතකොට වර්තමානට වර්තමානයේ කියලා දෙන්නේ නැහැ. කාලය පණවන්න බෑ. කාලය කියන්නේ කයිතු ලෝකෙට. එතකොට කාල මුක්ත ධර්මයක් නිවන කියන්නේ. කාලෙක මනින්න බෑ. එතකොට එක පිටත්කින් තමයි අතේ තමන් දක්ෂ වෙන්න ඕනේ. සිහි වෙනකොට ඒ අරමුණ මම කෙනෙක් කියලා හිතුවට, මම කෙනෙක් කියලා දැනගත්තට, මම කෙනෙක් කියලා සිහි කරන්න බලන්න පුළුවන්කම තිබුණාට, කලාට එතන තියෙන්නේ මෙහෙම දෙයක් නේද කියලා හැබිලෙන් පින්නන්න. ලෝකයා හිතන්නේ දැක්කේ සත්වයක්මයි, දැනගන්නේ සත්වයක්මයි, සිහි කරන්නේ සත්වයක්මයි, හිතියේ සත්වයක් නිසා කියලා හිතන. දැන් අපි දන්නවා හිතුවේ සත්වයක්, දැනගන්නේ සත්‍යයක්, සිහි කරන්නේ සත්‍යයක්. හැබැයි ඒ අවිද්‍යාව නිසා කියලා. ඒ කියන්නේ ඇස් ඉදිරියට ආපු තැනක තියෙන ස්වභාවය නොදන්නාකම නිසායි මෙහෙම කරන්න කියලා. යම් වෙලාවක අවිද්‍යාව යැත්තේ වශයෙන් විරාගෙන දුත අවිද්‍යාව ශේෂක තිතුනකට නැති වුණොත්, ඒ කියන්නේ පෙනෙන දේ සම්මාදිට්‍ය හොඳට එළඹ සිටියොත් සත්‍යයක් ගැන හිතන්නේත් නැහැ, සත්‍යයක් කියලා දැනගන්නේත් නැහැ, සත්‍යයක් ඉන්නවා කියන අදහස පවතින්නේත් නැහැ. එතකොට මේ සත්පුද්ගල සංඥාවෙන්ම මිදෙන එක තමයි උපහදාන වශයෙන් නොගෙන මිදුණා. පංච උපාදාන කන්ද දුක්ඛ නැහැ. මේ ස්කන්ධ ටික උපාදාන වශයෙන් අරගෙන විඳින දුක් ටික යට විඳින්න වෙන්නේ නැහැ. ඒ රූපය කැඩුනොත් කැඩෙන රූපය කැඩුනා, බිඳෙන රූපය බිඳුනා, නැසෙන රූපය නැසෙනවා කියන නුවණක්ම ඉතුරු වෙනවා. ඇති වෙන හැම දෙයක්ම මේ වගේ නැති වෙනව නේද කියලා ධර්ම සංවේගයක්ම ඇති වෙනව මිසක ඒ සතර මහා ධාතු ඇතුළේ නෑදෑය හිටියේ නෑ යට නැති වෙන්නේ. පටිවි ඇතුළේ අම්මල හිටියේ නෑ යට නැති වෙන්නේ. එයා හිතපු කෙනෙක් නැති කළා නෙමෙයි. හිටිය කියන මුලාව නැති කරපු එක විතරයි උකලේ. අවිද්‍යාව නැති කළ එක විතර හිටියර නැති කරන්න බෑ. පටිවි ධාතුක අම්මගේ හැටියට ගන්න මෝඩ ගම නැති වුණා. ආපෝ ධාතු අම්ම හැටියට ගත්ත මෝඩ ගම නැති වුණා මිසක අම්මෙක්ව නැති කරනවා හෝ පුද්ගලෙක්ව නැති කරන්න හදනවා නෙමෙයි නැති කරන්න ඇති වෙලා තිබුණා. මෙයා ඇති කරන්නේ නැහැ දැන්. අවිද්‍යාවෙන් තමයි ඇති කරන්නේ. පුද්ගලෙක් පටිවි පුද්ගලයක් නැති තැනක පුද්ගලෙක් ඇති කළේ අවිද්‍යාවෙන්. මෙයා කළේ නැති කරන එක නෙමෙයි නූපොත්තනික අවිද්‍යාව නැති කළාම පුද්ගලයා නූපදිනවා නොහට ගන්නවා. ජාති නිරෝධ ඉපදීම නැහැ. දැන් අම්මා තාත්තා නූපන්න නිසා මැරෙන්න කෙනෙක් නැහැ. මැරුණත් නෙමෙයි මැරෙනවත් නෙමෙයි මැරෙන්නේද නැහැ. මැරෙන්නද හිටියේ නැන්නේ අතීතෙදිත් වෙලා තිබින්නේ ඕක. එතකොට මරණයෙන් පස්සේ සත්‍යය උපදිනවද නැද්ද කියලා අහන්න සත්ව කතාවක් නැහැ. ඒ හින්දා මේ අන්ත දෙකට යන්නේ මම. තපණිය සත්‍යය මරණයෙන් පස්සේ උපදිනවා කියනද නැහැ කියනද සත්ව කතාව උපදින්නේ නැත්තම්. එතකොට මරණයෙන් පස්සේ යනවද නැද්ද කියන කතාවකට යන්න ඕනේ. සත්‍යයක් ඉන්නවා කියනකට තැනකටපත් වුණොත් අන්ත දෙකට වැටෙනවායි කියන්නේ ඉන්න සතාට ගති දෙක එකක් වෙන්න මෙපේ. එක්ක ඉන්න කෙනා මරණයෙන් පස්සේ ඉපදෙන්න ඕනේ එක්ක උපදින්නේ නැති වෙන්න ඕනේ. යම් වෙලාවකදී මෙයා දන්නවා මෙහෙමයි සත්‍යය කියනක ඉපදෙන්නේ මෙහෙමයි සත්‍යය කියනක නූපදින්නේ කියලා දන්නවා. ඉමස්මෙන් සති ඉදං හෝති මසුප්පදං උපජ්ජති. මේ මහත් භූත ටික පිළිසිඳ නොදන්නා කම නිසා කම ඇතිතා අවිද්‍යාපච්ච සංකාර සත්පුද්ගල භාවයට හිතන සංකාරපච්ච විඥාන හිතන තාක් සත්පුද්ගල භාවයට දැනගන්න ඒ තාක් මේ අරමුණ සත්‍ය පුද්ගල යන ගණයට යනවා. ඒ පේන්නේ එහෙමමනේ. එහෙම නේද මේ අර සත්‍ය පුද්ගල කැඳිලා තියෙන කියලා දන්නවා. එතකොට අවිද්‍යාව නිරුද්ධ වුණා කියන්නේ සතර මහා ධාතු හොද්දට පිළිසින් දකින්න කම තිබ්බොත් අවිද්‍යාව නිරුද්ධ වෙනවා කියන්නේ සම්මා දිට්ඨිය ළඟ සිටී. සම්මා දිට්ඨිය සහ විඥා විඥා උපදව විඥා නිරෝධ. සමාධිය කියන්නේ මේ සතර මහ භූත ටික ඇත් ඌදී ඌ විදිහටම දකිනවා. සමාධිය දකිනකොට අවිද්‍යාව නිරුද්ධ. නොදන්නාකම නිරුද්ධ. ඒ හින්දා සත්‍ය කියලා හිතන්නේ නැහැ. හිතන්නේ තියෙන්ද සත්‍ය කියලා දැනගන්න විදියකුත් නැහැ. දැනගන්නෙත් නැහැ. එතකොට සත්‍ය පුද්ගල භාවයක් ලෝකේ වෙන්නේ නැහැ. සත්‍ය පුද්ගල භාවයක් උපදින්නේ නැහැ. එතකොට සත්‍යය මරණයෙන් පස්සේ උපදීද කියලා අහන්න වෙන්නේ නැහැ නැද්ද කියලා අහන්න වෙන්නේ නැහැ. මේ අන්ත දෙක මත හැරෙන සත්ත්ව පුද්ගල භාවයම මෙතන නිසා. ඉපදීමම නැති වෙනවා. සත්ත්ව පුද්ගලයාගේ ඉපදීමම නැති වෙනවා. සත්ත්ව පුද්ගල භාවයේ ඉපදීම ඇති තහං ජරා මරණ දුකේ මතර වෙන්නේ.
ජාති ජරා මරණය යද්දි.
ඔද පුද්ගලයේ
ඉපදුනා කියන්නේ
පුද්ගලයා ඉන්නවනම් පුද්ගලයා මැරේ. පුද්ගලයා මහලුයි පුද්ගලයා ලෙඩවි පුද්ගලයාට බලයි ගායනින් දාපස කරයි අම්මා හිටියා නම් අම්මා මල දුක විඳින්න වෙයි ඉන්නවා නම් අම්මා ඉන්නකම නිසා දුක දැන් නැත්තම් නෑ කියලා දුක විඳින්න බෑ හිටියා නම් අම්මා හිටපු කම නිසා දුක අනේ අපි අම්මා මරුණනේ කියලා දුක් විඳින්න වෙයි අම්මා කියන ඉපදීමට අතීතයේද අනාගතයේද වර්තමානයේද කතාවක් නෑ ජාතියට
ඇත්ත දැක්කේ නැත්නම් උපදිනවා
උපදිනවා
අම්මා ඉපදිච්ච නිසාම ඒ දෙක
දුක නූපන්න නොහටගත් අජරාමර මවමල දුක මව ලෙඩවිච්ච දුක හිටින්නේ ඒ වගේම තමයි තමන් තමන් උපදවගත්ත කෙනෙක් ඉපදිලා ඉන්නේ මේ මම පඨවියද මිනිසයා ආපෝද මනුස්සය තේජෝද මනුස්සය වායෝද මනුස්සය අවකාශ ධාතුද මනුස්සය මේ ශරීරය භෞතික තත්ත්වය මේක පිහිටි වටපිටාවද මනුස්සය එහෙනම් මේ කය අසුරු කරගෙන කර්මානුරූපව පැවෙන විඥානය තිරන විඥානය තියෙන කය පැවැත්මට ඒ කය පැවැත්ම කරන සිතද මනුස්සය එතකොට මෙන්න මේ සය ධාතු පිරිසිදු නොදන්නා කම නිසා අවිද්‍යාව නිසා දැන් මිනිසෙක් කියලා හිතුව මිනිසෙක් කියලා දැනගන්න ආන්දම මිනිසෙක් කියලා හිතේ. එතෙ මෙහෙම නේද මනුස්ස සංඥාව උපන්නේ කියලා දන්නේ නැත්නම් මේ කයට හිත තබල මේ මනුස්සකයක් මනුස්සකයක් මනුස්සෙක් 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 මේද මනුස්සෙක් මේද මනුස්සෙක් මේද මනුස්සෙක් සත්‍යය පුද්ගලය මනුස්සය කියලා කොහොම එකම අවිද්‍යාව ඇතුලේ තියෙන. විවහාරයෙන් විතර ඊට පස්සේ වෙනස් වෙනවා. සත්‍යය කියලා ගත්ත වෙනකොට මනුස්සයා. මනුස්සයා කියලා ගත්ත වෙනකොට පුද්ගලය. විවහාර නමුත් අවිද්‍යාව ඇතුලේ නිසා ආත්ම සංඥාව යන සත්‍යය කිව්වොත් පුද්ගලය කිව්වොත් මනුස්සයා කිව්වොත් ආත්ම සංඥාව ඒ හැම ප්‍රඥප්තියක් එක්කම දිවෙනවා. අත්වද උපාදානෙ දිවෙනවා.
සත්පුද්ගල සංඥාව උපදිනවා කියන්නේම ජාතිය.
ජාතිය. සත්පුද්ගල භාවී උපදීම මේ ඇත්ත වෙච්ච බවම දුක. දැන් මේ ඇත්ත වෙච්ච නිසා පිටකට ගියු කාට හරි වාතයක් ගියු ස්වභාව ධර්ම. නමුත් ලැජ්ජ හිතනද නැද්ද? හිතන. ඇයි ලැජ්ජ හිතන්නේ? මේ තව අය ඉන්න නිසා. තමන් ඉන්න නිසා මට මෙහෙම වුණා මේ අනිත් අයත් ඉන්නවනේ කියන තැනක මේ එතකොට වෙන මොකුත්ම නෙමෙයි පුද්ගල භාවයේ ඉපදීමම තමයි දුක පිණිස පවතින්නේ නැද්ද? සත්ත්ව පුද්ගල භාවයේ ඉපදීමම දුක. එතකොට සියලුම සත්ත්ව පුද්ගල භාවයේ දුකෙන් මිදෙනකට තමයි අනුපාද පරමිකවන්නේ කියලා කියන්නේ. මේ ආයතන කිසිවක් උපාදාන වශයෙන් ගන්න නැහැ. කාම උපාදානිය නැහැ කියලා කියන්නේ කිසිම ආයතනයක කිසිම ද්‍රව්‍යයක් අරඹය මනසෙ වටිනාකමක් දෙන්නේ නැහැ. ඒ වස්තු දකිනකොට මනසෙ පියල් 5000ක් ලක්ෂයක් නැත්තම් අපි කියමු දියමන්තියක් කියනකොට අපිට මහා වටිනාකමක් දැනෙනවා. කඩදාසියක් දැක්කත් එකයි දියමන්තියක් දැක්කත් එකයි රූප සටහනක් මිසක වටිනාකම මනසෙ යෙදෙන ගතිය කියන්නේ. ඒකද කියන කාම උපාදාන හිත මිදෙලා. ඊගාවට දිගින් දිගට කුසල කුසල කර්මෙන් ආපු යන සත්‍යෝ ඉන්නවා කියලා මේ සවිඥානික වස්තු අරබිය දිට්ටිගතියක් හිතේ තිබුණා නම් ඒක නෑ ඒකෙන් හිත මිදෙලා. ඊගාවට මේ සවිඥානික වස්තු සත්ත්ව පුද්ගල හැගීමකින් දකින කමක් තියෙන. ඒ සත්ත්ව පුද්ගල හැගීමෙන් දකින කමෙන් හිත මිදෙලා. එතරත්තවද පදයි. එතකොට භ්‍රමචර්යාව සඳහා දුකෙන් ඈතර වීම සඳහා ප්‍රතිපදාවල් හොයන කමක් තියෙන එකකින් හිත මෙදිලා.
සීලපත පරා.
සීලපත පරා. එතකොට මේ ලෝකේ ඇලෙන්න බැඳෙන්න ගැටෙන්න මේ අරමුණක කිසිමම සටහනක් එයාගේ නැහැ. ස්පර්ශ ආයතන හයක කිසිදු නෑදෑකමක් නෑමයි කිසිදු ගනුදෙනුවක් නෑම. ස්පර්ශ ආයතන හයේ සැබෑම தත්ත්වය තමයි අනිමිත්ත ස්වභාවය. නිමිති මුකුත්ම ගන්න නොහැකි ස්වභාවය. ස්පර්ශ ආයතන හයේ සැබෑම ස්වභාවය තමයි ශූන්‍යත ස්වභාවය. සත්පුද්ගල ආත්ම වායන්තර ශූන්‍යතාවය. ස්පර්ශ ආයතන හයේ සැබෑම தත්ත්වය තමයි අප්‍රනිහිත ස්වභාවය. ප්‍රාර්ථනා කටයුතු කිසිදු වටිනා වස්තුවක් ඔය තුල නැතිකම අපහේත ස්වභාවය. ඔය නිවන හඳුන්වන වචන තුනක් මේ පෙනෙන රූප ආයතනේ අනිත්‍ය වශයෙන් බැලුවොත් පෙනෙන ඇහෙන ආයතන හය පැත්තේ අනිමිත් ලක්ෂණ එළඹ සිටිනවා. එතකොට තමන්ගේ මනසේ තියෙන සියලුම කෙලෙස් ගහලා මේ රාග දේශ මොහ කෙලෙස් ගෙවිලා යනවා. අනිමිත් ස්වභාවයේ දැකලා රාග දේශ මොහ කියන කෙලෙස්සුන්ගේ මිදුනහම ඒ මිදීම හඳුන්වන අනිමිත් චේතු විමුක්තිය කියන්නේ. මේ ස්පර්ශ ආයතන හයේ ඔය අපි දැන් අපි බොහෝ වෙලාවට බලන ශුන්‍යතාවය මම බලන ශුන්‍යතාවය නිසා මට ඕක තමයි ගොඩක් උ ඒ කියන්නේ පටිවි ආපෝ තේජෝ වායෝ අවකාශ විඥාන කියලා සත්පුත්‍ර භාවයෙන්තර ශුන්‍යතාවයක් නේද තියෙන්නේ කියලා බලන්නේ ශුන්‍යත දැන් ඒ කියන්නේ අනාත්ම ස්වභාවයේ පෙන්වන්නේ බලන්නේ අනාත්මයට. අනාත්මයට බලනකොට බලනකොට සත්පුද්ගල භාවයෙන් තොර ශුන්‍යත දර්ශනයක් එළබසින ස්පර්ශ ආයතන හයයි. ඒ ශුන්‍යත භාවය දැකලා සත්වය පුද්ගලෝ ආත්මයි කියන කෙලෙස් ටික ගෙවිලා යනවා. ඒතොල් කියන ශුන්‍යත චේතෝ විමුක්තිය. ඊට පස්සේ මේ පෙනෙන ආයතනවල කුමන හෝ රූපයකට හිත බැඳුණු ජරා මරණ දුක ගෙනත් දෙනවාමයි හරියට අපිව පෝරකේට දක්මනෙන් ඉන්න වදකෙක් වගේ මේ රූපාරම්මණය කියලා කියන්නේ රාග දේශ මොහ ඇති කළ සසර ජරා මරණ දුකට ගෙනියන්න තියෙන වස්තු නේද කියලා මේ හැම රූපයක්ම ස්පර්ශ ආයතන හයම දුක්ඛ සංඥාවෙන් අපිට බැලුවොත් මේ කිසිදු නූල් පොටක දෙයක්වත් නැ අපේ හිත පිණිසෙ ඇවිල්ලා ඉදිකටක් නේද කියලා හිත මෙහෙම නැඹුරු කළ පමණකින් විඥානේ බේදෙන ප්‍රතිසංජීත්තේ යන්න බුදුවා ඒද ඒ වගේ තැනකට ඉදල විඥානය පිහිටවල සසලට ගෙනියවන්න පුළුවන් අරමුණු මේ තියෙන ස්පර්ශ ආයතන ආයේ හරියට වදකෙක් උදකට සූත්‍රයත් මල්ලක් දීව තමයි කියන්නේ ඉතින් කියන්නේ බලිසකෝ බොහොම සූත්‍රය කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන චෛමේ වික්‍රේ බලිසක ලෝකස්මින් අනයය සත්තානං ව්‍යාපාද ව්‍යාබාදාය ආනින මහණනි මේ ලෝකේ සත්‍යයට දුක් පිණිස ප්‍රාණයට අතිශය පීඩා පිණිස පවතින බිලී කුකු හයක් තියෙනවා ලෝකේ කියලා මොකද රූපේ සද්දේ ගන්ධේ රසේ පොට්ටබ්බේ ධම්ම මේක බිලී කුකු හය හැබැයි බිලී කුක්ක නිකම්ම තිබ්බට ගිලින්නේ නැහනේ ඒකට පණු එක තමුල්ලා තිබ්බොත් ගිලින්නේ ඒ වගේ රූපායතනේ මේ දුව පුතා රත්තරන් රිදී කියලා මේ රූපායතනයට අභිදේපණය කළාට පස්සේ ගිලින්නේ ගිල්ලුත් වමාරගන්න බෑ
අහුවෙනවා
මොසාරා ඒ දී පිළිකටනේ ගිල්ලේ පණුව ගිල්ල ගිලිනවා කියන සංඥාවයි ඒ වගේ දරුව කියන අදහසින් කැමති වුණේ රූපෙට පටිවා පුතේජු වායෝ කියන අවකාශ ධාතු හොරගෙන තියෙන රූප නිමිත්තට ඇත්ත නොදන්නාකම නිසා මම දරුවා කියලා ආසා කරලා බදා ගන්න රැකගෙන තින අන්තිමට මගේ හිතේ තියෙන්නේ දරුවා කියලා නමුත් අල්ලගෙන ඉන්නේ මොකද රූපේ නම් මම ගිරලා තියෙන්නේ බිලිකොක් ඒ වගේ මේ වදක සංඥාවයි දුක්ඛ සංඥා පංච උපාදාන ස්කන්ධය කියන උපාදානේ නෙමෙයි උපාදානය ගැන පතිත වෙන ස්කන්ධ ටික වදකාර්ථේ පංච උපාදාන ස්කන්ධේ දුක්ඛාර්ථේ සතුරුාර්ථේ පීඩාර්ථේ කෙනෙක් බැලුවා නම් දුක්ඛානුපස්සන එයාට ඊළඟ සින්න අප්පනිහිත බව ප්‍රාර්ථනා කරන්න හිත නැමෙන්නේ මේ එක ආයතනයක් වත් ඒ අප්පනිහිත බව දැකලා හිතේ තියෙන කෙලෙස් ආශ්‍රව සම්පූර්ණ මිදෙනවා ඒකද කියනවා අපනේත චේතනෙට කියන. එතකොට ශුන්‍යත අනිමිත් අපනේත කියන තුන් ආකාරයේ ගුයාකාරයක් දැකලා හරි කෙලෙසුන්ගේ හිත මිදුණා නම් සාක්ෂාත් වෙලා තියෙන අජරාමර බව. ඒ සත්ව පුද්ගල බව කියන අජරාමර දුකනේ නැති විඳින්න වෙන්නේ. අද ලෝකෙ දන්නේ සම්මාදිට්ඨිය පනවන්නේ කොතනින්ද? ශුන්‍යත අනිමිත් චේතු විමුක්තිය පනවන්නේ කොතනින්ද? නිවන පනවන්නේ කොතනින්ද කියලාවත් දන්නේ නැහැ. තව ඕකේ වුණා නම් ඉගෙන ගත යුතු හරි බෝධීති. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කෙනෙක් ගත්තත් මාර්ග සම්මාදිට්ඨිය කියලා තියෙනවා, ඵලයේ සම්මාදිට්ඨිය කියලා තියෙනවා. මාර්ග සම්මාදිට්ඨියේ ලක්ෂණය මොකද්ද? ඵලයේ සම්මාදිට්ඨියේ ලක්ෂණය මොකද්ද? ඵලයේ සම්මාදිට්ඨියේ ලක්ෂණය මොකද්ද කියලා මේවා අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ අපි. ලාවිට කියලා දෙන්න. නමුත් හොඳට තේරුම් ගන්නට ඕනේ ස්පර්ශ ආයතන 6 ඒ කියන්නේ ස්පර්ශ ආයතන 6 ගත්තාම ඇහැ චක්කු විඥාන චක්කු සම්පස්සේ මුපන් ධර්මතාව ටික අපිට හම් වෙන ඒක රූපේ පෙන්නනවා කියන එකට වැය වෙනවා. රූපේ විතරයි අපිට හම්බ වෙන්නේ. රූප ශබ්ද ගන්ධ ටික සිහි කරගත්තාම ඇති ස්පර්ශ ආයතන 6 කියනවා. යම් වෙලාවක පෙනෙන රූපයේ නිත්‍ය වශයෙන් හෝ සැප වශයෙන් හෝ ආත්ම වශයෙන් දකීද එකල්ලි එයා ඇහත් චක්කු විඥානය චක්කු සම්පස්සේ ඒ උපන සියලුම ධර්මත් නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් දකිනවා යන ගණයට ගිහිල්ලා තියෙනවා. පෙනෙන රූපයේ යම් වෙලාවක අනාත්ම විදිහට බලයිද එකල්ලි ඇහත් චක්කු විඥානය චක්කු සම්පස්සේ තියනගේ සියලුම නාම ධර්මත් අනාත්මය අනුව බලනවා යන ගණිතය ගිරিলা තියෙනවා. ඒ හින්දා තමන්ට ප්‍රකට නොවු තැනකට ප්‍රකට නොවු තැන කිලිස් අයින් කරන දඟලන්න ඕනේ. ඒකේ කිලිස් අපිට නැහැ. අපිට ප්‍රකට තැන දැන් ඇහැට පෙනෙන රූපෙට නම් මට බැඳිලා තියෙනවා. පෙනෙන රූපය අයින් කරන්න ඕනේ. ඒක රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොඩක තණ්හා කියලා තණ්හාව නියෝජනය වෙන්නේ ඔය ආයතන අය විතරක් පෙන්වන්නේ. අනිත් ඒවා තණ්හාව නියෝජනය වෙන පෙන්වන්නේ නැතුව මෙතන විතර පෙන්වන්නේ මේ ටික නියෝජනය වෙලා රූපයක් වෙනකොට ඒ රූපය අනවබෝධයටයි තණ්හා කරන්නේ. තේරුණාද? එතකොට ස්පර්ශ ආයතන හය යම් දවසක සතුරු අර්ථේ, වදකාර්ථේ, පීඩාර්ථේ, දුක්කාර්ථේ, පසමිතුරු අර්ථේ යම් දවසක දැක්කොත් තමයි මේ භවෙන් මිදෙන. එහෙම බලන්න තමයි බලන්න මෙතනදී එක තැනකට එන්නේ. මේ ස්පර්ශ ආයතන හය අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ කොතනකින් බැලුවත් එන්නේ එක තැනකට. අත නිබ්බිදි දුකේ, මේ දුකේ කලකිරනවා කියන එක තැනකට එන්නේ. එතන පස්සේ ප්‍රතිපදාව වෙනවා එකම වෙන්නේ. ඒ නිසා දැන් මට ගොඩාක්ම හුරු අනාත්මයට බලලා, ඒ කියන්නේ පටි ආපෝ තේජෝ වායෝ කියන ධාතු සතර ගත්තාම පහත් පුද්ගලෙ නෙවෙයි, සත් මිනිසෙක්ව, දෙවියෙක්ව, බ්‍රහ්මෙක්ව මයින්ඩක් බෑ. ඒකයි බහලා තියෙන අවකාශයේ මනින්ඩක් බෑ. ඒ සතර මහා ධාතු කය අසුර කරගෙන පවතන විඥාණය කර්මානුරූප ප්‍රතිසන්දි වශයෙන් පැමිණ සිට මේ කය වර්ධනයට පැමිණලා මිසක ඒක සත්‍ය පුද්ගලෙක් කියලා පනවන්න බෑ. සය ධාතුවක් තියෙන පුරුෂ පුද්ගලයෙක් කියලා ධාතු විභාග සූත්‍රය පෙන්වන්නේ. එතකොට එහෙම හිත තැබුවාම හොඳට තේරෙනවා එහෙනම් පුද්ගලයා කියලා හිතන ගතිය තියෙන මනස නේද කියලා. හිතට මේ කිලිස එක කරලා අල්ලගන්න පුළුවන්කම එනවා මට. එතකොට බැහැලෙන්නේ නැහැ හිතේ මෙතර කෙනෙක් කියලා. මෙනෙහි නොකොළොත්, මෙනෙහි කළ නොපෙන්නොත් අර රූපമിതി කිනා කියන තැනකම හිත සාධාරණය කරගෙන ඉන්නවා. ඊගාවට ඒක ඇත්ත කරගෙන හිතනවා, හිතනවා, හිතනවා දැන් ඉන්න කෙනා ගැන. හොඳට හිතනවා, නරකට හිතනවා. නමුත් ඒක සම්මත සත්‍යයේ ස්වභාවය පේන්න තියෙනවා. විමසූ තතර ධම්මය. පරමාර්ථ සත්‍යයේ ස්වභාවය පේන්නේ නැහැ. විමසනකොට මතුවේ. සත්‍ය පුද්ගලයෙක් කියලා පේන්න තියෙනවා. බරලා රූපකය විමසීමකට ලක් කළොත් ඒ ඉන්නව සත්‍ය පුද්ගලයා කියප අදහස නැති තුරු වෙනවා. පරමාර්ථ සත්‍ය සත්‍ය පුද්ගල නොවන ලක්ෂණේ පේන්න නැහැ. හැබැයි විමසීමකට ලක් කළොත් මතුවලා ඉන්නවා. ඒ වගේ. ඒ වගේම පරමාර්ථමය ස්වභාවයේ දකින්න රූපේ පෙන්වන එකටයි විදර්ශනා කියලා කියන්නේ. වෙන අමුතු විදර්ශනා කියලා එකක් නැහැ. ඔය චතුරාර්ය සත්‍යම එයා එහෙම මෙනෙහි කරන්නේම චතුරාර්ය සත්‍ය දන්න නිසා. මේ රූප මිටිය පුද්ගලයේ කැටිල ඝනතක් ජරා මරණ දුක විඳින්න වෙනවමයි කියලා දන්නවා. දුකට හේතුව මේ රූප මිටිය පුද්ගලයේ කැටිල පෙනෙන කම, මේ පෙනීමේ දෝෂය කියලා දන්නවා. මේ ඇහැ පිළිසිදු වුණ මේ පෙනීම, මේ වැරදි දැක්ම අතහැරුණු මේ දුක විඳින්න වෙන්නේ නැහැ කියලා දන්නවා. ඒ හින්දා සම්මාදිට්ඨි ඇත්ත කිහිපය බලනවා. ඊට පස්සේ ඇත්ත ඇත්තටි බලනවා කියන තැනකට ඇයි ඇත්ත ඇත්තටි බලන්නේ? මෙහෙම බලනකොට රූපේ සත්‍ය පුද්ගලෙක් කියන දැක්ම ගෙවෙනවා. ඇයි සත්‍ය පුද්ගලෙක් කියන දැක්ම ගෙවා ගන්න? එතකොට මේ රූපේ සත්‍ය පුද්ගලයා වෙලා ආපු දුක විඳින්න වෙන්නේ නැහැ. දුක මෙතන. කියලා අනිත්‍යතර භවය. ඒ නිසා ඉඳ ලැබෙන වාරයක් ගානේ දෙන්නම එපා. තමන්ගේ පැත්තෙන්දලා බාහිර පැත්තට නැඹුරුල සත්පුද්ගල කතාවල් කියන්න දෙන්නම එපා. හිතට අහන්න දෙන්නම එපා. ඒකයි ඉන්ද්‍රිය සංවරයෙන් හරියට වටිනවා කියලා කියන්නේ. දැන් ටීවී එකක් මොන හරි දෙයක් දළුවොත් බලන්න අපිට සත්පුද්ගල නොවන ඒ චිත්‍රයේ කෙනෙක් කියන තැනකින් හිත නැඹුරු කළමනේ අපි ඇසුරු කරන්න වෙන්නේ. ඊට පස්සේ ඒ හොරුව මේ සවිඥානික වස්තු කෙරේ નિરાයසින් වෙනවා. ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි කියන්නේ. බැරි වෙලා එහෙම අනවශ්‍ය විතර්කයක් නූපන්න නම් තියෙන සිතුවිලි සංසිඳන පැත්තට වේගෙන් නැඹුරු වෙනවා. දැන් අලුතෙන් විතර්ක නැහැ. මම අලුතෙන් විතර්ක ටිකක් දැම්මම දැන් ඒ ටික දෝෂර කරන්න වෙලා හින්දා තියෙන එක හින්දින්ද කල නැහැ. ඇයි අලුතෙන් ටිකක් ගොඩ ගහන්නේ? අපිට තියෙන මේකේ තියෙන ටික එළියට ඇදලා දාන්න වෙලාවක් නැහැ. අලුතෙන් අරගෙන අපි ගොඩ ගහනකොට හැම වෙලාවෙම අලුතෙන් ස්ටෝර් එකට දාපු ටික අයින් කරනවා මිසක අර ලින්ග් එහිනවා වගේ උඩට වතුර ගා පුරන උල්පතක යලා යලා ඉන්න බෑ. අපි හිට එහෙම කියලා නතර කළාම ආයෙත් පහුවද අරහෙපු ටික නතර මේ දකාර අඩිය ඉතුරුම වෙනවා හැමදාම. ඒ වගේ එකක් තමයි අපි මේ කරන්නේ. ඔන්න දෙයට උත්සාහයෙන් දවස් ගානක් භවනා කරනවා කෙලෙස අඩු වෙනවා. ඊට පස්සේ ආයෙ ඔන්න චිත්‍ර කතා ටිකක් බලලා රේඩියකින් නුඹ ටිකක් කහලා සින්දු ටිකක් කහලා ආයතන ටිකක් ආයෙ ගොඩ ගහගත්තට පස්සේ ඒක දවසේ ආයෙත් අර ටිකම අදිනවා ඇදලා දානවා අඩිය එහෙමම ඉතුරු කරනවා. පරිලා අපි ටිකක් ටිකක් හිස් කරද්දී ඉන්ද්‍රිය සංවරයෙන් කරන්නේ අලුතෙන් කුණු පටව ගන්න නැහැ මේකට. එහෙම වුණාම අඩිය තියෙන ඒවා ටික ටික වැටිලා එනවා යට ගැඹුරට හැරෙන්න. ඒක මේ තහවත් එක්ක ඉන්ද්‍රිය සංවරය වගේ උපකාරක ධර්මට ටික හරි අවශ්‍යයි. තේරවත් බද්දේ
තේරවත්
ඕක එක එක පරයයන්ගෙන් තමයි දක්ෂ වෙන කිසිම වෙලාවක කිල දහම චුට්ටක්වත් අක්ෂර මාත්‍රයකට කුමාරට ගවන්න. හොඳට සූත්‍ර බලන්න ඕයේ පරයයන් ඕන තරම් තියෙනවා. එක සූත්‍රයක් කියලා නෙමෙයි මුළු පිටකෙම ධර්ම දේශනා කළ හැකි. මහන්නේ ඇහැනේ තිද අනිත්‍යද? යමක අනිත්‍ය නම් දුකද සැපද? යමක දුක නම් මම හෝ මගේ හෝ මගේ ආත්මය ඇතුළ ගන්න සුදුසුද? කියාම පෙන්නානේ. එතකොට කියනවා මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන එකේ අනාත්ම ස්වභාවය පෙන්වන්නයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ. මේක මම මගේ කියලා අරගෙන දුක් විඳින්න එපා කියන එකයි මේ කියන්නේ. මේක නිය අන්තිමට මේ පෙන්වන්නේ ඒකයි කියන එක නෝ උත්තරේ.
දිගටම තියෙන සූත්‍රවල බලලා
ඉන්න තරම් බන්න කියන්න පුළුවන්. මූලික හරය තේරුනහම චතුරාර්ය සත්‍ය හරියට පෙළ දහමට එකඟව ආවම තෙල චුට්ටක පරස්පර නැහැ. ඔකෙත් දන්න තියුනහම වෙන්නේ තමන් තමන් දන්න අර්ථයක් ගැට ගහ ගන්න පුළුවන් සූත්‍ර හරි අනිත් ඒවා බවුණු මත වෙනවා ලෝකෙට. දැන් තමන්ට මොනවා හරි අර්ථයක් ගැට ගහ ගන්න පුළුවන් නම් මේක හරි. තමන්ගේ දෘෂ්ටියට අර්ථයක් ගන්න බැරි ඒවා තියෙනවනේ. එතකොට කියන්නේ මේ පිටික වෙනස් කරලා. මේක බුද්ධ උසම්පරව වෙනස් කරලා නැත්තම් මේව බවුණු මත. තෙති තමන්ගේ නොහැකියාව තමන් දකින්න ඕනේ. අලුතින්කට කොච්චර සාධාරණයක් කරන්න පුළුවන් වෙයිද කියන්නේ. මම ඉතින් හරියට වග බලා ගන්නවා හැම තැනකදීම පෞද්ගල කාර්යයක් බහලා නැතුව ඇත්තට එහෙම ගන්නව ඕනේ ජීවිතේට. බැරි වෙලා පෞද්ගලික අදහසක් හිතුවක් කියනවනම් මේක මේ මට හිතන හැටි කියලා මම වෙනම කියනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනයේ පරියත්තයකට අර්ථයක් දෙනවා කියන එක දීසි නෑ. ඒකම ඒ විතර බය වේතු තව කරුණකුත් නෑ.
සසර කියන එක මොනතරම් භයානකද කියලා කියනවා.
අකුසල අන්තිම දුස්සීලමයි කියන දුස්සීල වැඩක් කළොත් මම ඒ හේතුවෙන් මාව අපායට යයි මිසක තව කෙනෙක් අපායට යන්නේ නැහැ. නමුත් මම ධර්මයේ වර්ධව කිව්වා. මහත් අපායට යනවා ඒ වචනේ අනුමෝදන් වෙච්ච මිනිහත් අපායට යනවා. මේ ධර්මයේ වර්ධව කියන එක තරම් අසපෝෂකමක් තව නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නේ මහන්නේ. විනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නේ ප්‍රශ්නයක් නෙමෙයි. ඉනිය අඩුපාඩුවක් තියෙනවා නම් ඒක ඒ පුද්ගලයා විතරේ එකේ වගේ කිම දරන්නේ. නමුත් මාර්ගය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණොත් තමයි දෙවි මිනිසන් සහිත ලෝකයට පාඩු වෙන්නේ. කියන්නේ විනය ප්‍රඥප්තියක් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණොත් ඒක සමහර විට ඒ කෙනා හෝ දෙන්නගේ ජීවිතේ විතරයි ඒක බලපාන. සිල්වත්කම මත. නමුත් ධර්ම විනය දෙක වර්ධවා කිව්වොත් ඒ හේතුවෙන් තමනුත් නැසනවා. තව බොහෝ දෙනකේ වචනය අන්මෝදන් වෙලා සමහර විට කෝඩු සිය ගාණක් මේ අසපුරුස වැට යනවා. අවුරුදු ගානක් සත්වයන්ගේ අර්ථය නැසුවා වෙනවා. ඒ විතර අහිතවත්තු එකද කියන්නේ අසත්පුරුෂතර කියලා. සත්පුරුෂ සත්පුරුෂතර, අසත්පුරුෂ අසත්පුරුෂතර කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ තමන් යහපත් දේ කරනවා නම් එයාට කියන සත්පුරුෂය කියලා. තමන් යහපත් දේ කරන ගමන් අනිත් කෙනාවත් යහපත් දේ සමාදන් කරවන කෙනා සත්පුරුෂයට වඩා වැඩි සත්පුරුෂයි. ඒ නිසා එයාට කියන සත්පුරුෂතර කියලා. තමන් අවඩක් අකුසලයක් කරනවා නම් ඒකට කියනවා අසත්පුරුෂය කියලා. අනිත් කෙනාවත් ඒ අවඩට සමාදන් කරනකොට අසත්පුරුෂයට වැඩි අසත්පුරුෂය. එයාට කියන අසත්පුරුෂතර කියලා. එතකොට අධර්මයෙන් බණ කිව්වහම වෙන්නේ අසත්පුරුෂතර කියලා. එයා අපායට යන්නේ නිකන් නෙමෙයි. අහිංසක ජීවිත ලක්ෂ ගණන කෝටි ගණනක් ඇදගෙන අපායට යනවා. කල්ප ගණන් දුක් විඳලා දුක් විඳලා මේ ලෝකේ පහළ වෙච්ච දුප්පාද කාලයක් මනුෂ්‍ය ජීවිතයේ සද්ධර්මයේ තියෙන වටපිටාවක් තියෙන මේ මිනිස්සුන්ගේ ෂණ සම්පත්තියත් නැසලා තමන් අපායට යන්නේ. ඒක තේරෙන්නේ නැහැ විද්‍යාව ගහන මනසකට. එයා ඒ අවිද්‍යාව කොච්චර බලවත්ද කියනවා නම් ඒ වචන ටිකම කිය කිය ඒක කියන්නේ. ඒකයි මේ සසරේ ගාඩු දින බය. මේක මේ හැම එකකම පෙන්නේ අවිද්‍යාව මෙච්චර බලවත්, මේ සසර මෙච්චර අන්ධකාරයක්. ත්‍රිලක්ෂණ අවබෝධ කරගන්න බැරි වුණා කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. තමයි අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන්නේ. මොකද අපේ මනසින් වැහිලා ඒක තියෙන. අපේ මනසේ තියෙන්නේ නිට්ටේශප යාත්මයි කියලා. අපේ මනසින් වහගෙන තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ. ඒ රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවය. ඒ රූපේ හැබැයි අපේ මනසේ තියෙන රූපේ නිට්ටේ දෙයක්, ශප දෙයක්, ආත්ම දෙයක් කියලා. එහෙමයි අපි ඒ දිහා බලාගෙන ඉන්නේ. එතකොට මේ රැස්මක් තුළනේ අපි පරිහරණය කරන්නේ. අපි නිට්ටිය රූපයක ගනුදෙනු කරන්නේ. තියෙන රූපයක නෙමෙයි, අපි හදාගත්තු රූපේ. සැප වූ ආත්ම වූ වස්තුවක් එක්කයි අපි ගනුදෙනු කරන්නේ. අර මං කිය අපිම කැටේ කැටයක් කරලා ඉවරලා අපිම ෆොටෝ ගන්න එකක් මේ කරන්නේ. ඊට පස්සේ රූපී අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය වැහිලා ලෝකෙට. ඉපදෙන්නෙම රූපේ නිට්ටේසපයාත්මයි කියන තැනින්, පවතින්නෙම නිට්ටේසපයාත්මයි කියන තැනින්, මැරෙන්නෙම නිට්ටේසපයාත්මයි කියන තැනින්, ඒක වැරදි කියලා ලෝකේ දන්නේ නැහැ. ඔකට කියනවා අවිද්‍යාව නැමැති කෝෂය කියලා. අවිද්‍යාව නැමැති විතරකටු ඇතුළේ ඉන්නේ. ඒ බඳු ලෝකෙට බුදුරජාණන් වහන්සේ පෙන්වනා ඇවිල්ලා අනිත්‍ය දුක්ඛ අනාත්ම නැහැ. මේ ස්පර්ශ ආයතන හය ඇත්ත අනිත්‍ය වූ දුක්ඛ අනාත්මෝදය. ඒ ඇත්ත නොදන්නා කම නිසා නිත්‍ය සැපේ ආත්මය කියන සංඥාවක් උඹලා හදාගෙන උඹලා බලලා උඹලා ඇසුරු කළාට ඔතන තියෙන්නේ මෙහෙම ඇත්ත. ඒ නිසා ඒ අනිත්‍ය වූ දුක්ඛ ස්වභාවයේ පහුරු කරලා පහුරු කරලා පෙන්න පෙන්න නිත්‍ය සැපේ ආත්මය කියන කෙලෙසේ මනසෙන් අයින් කරගන්න කියලා තවපැතිගතම සරල කෙටි ක්‍රමයක් කියන්නේ. ඔච්චරයි. යම් වෙලාවක ස්පර්ශ ආයතන හයේ තියෙන අනිත්‍ය හෝ දුක්ඛ අනාත්ම ස්වභාවය දැක්කම එයා ත්‍රිලක්ෂණ අවබෝධ කරගත්ත කෙනා කියන්නේ රහත් වෙච්ච කෙනා. ඒ අනිත්‍ය හෝ දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ වුණා නම් මේ නිත්‍ය සැපය ආත්මය කියන කෙලෙසි සම්පූර්ණ ගෙවෙනවා. එතකොට නිත්‍ය සැපය ආත්ම උදේ විනාශ වීම නිසා එන ජරා මර දුකින් මිදිනවා. නිත්‍ය තියෙන වස්තු නැති වෙච්ච නිසා, තියෙන සැපේ නැති වෙච්ච නිසා, ආත්මීය වස්තු නැති වෙච්ච නිසා එන දුකෙන් මිදෙනවා. ඉතින් කෙටියෙන් ගත්තම ඔච්චරයි. ඕක තේරුම් ගන්න බැරුව අපි පටලගෙන ඉන්නේ මේ ඔක්කොම. අපි නිත්‍ය සංඥාව ඇතුලේ අනිත්‍යයක් මෙනෙහි කරනවා. දුක්ඛ සංඥාව ඇතුලේ, සැප සංඥාව ඇතුලේ දුකක් හිතනවා. ආත්ම සංඥාව ඇතුලේ අනාත්මයක් හිතනවා. ඒ කියන්නේ අනේ ඉතින් අම්මා කියන තැනකත් තියෙන කෙස්ලොන්ගේ දත්නේ කියලා බලනවා. අනේ ඉතින් අම්මා වුණත් මැරිලා යනවනේ කියලා. ඒ කියන්නේ අපි අපේ කෝණේ මේ මේ කෙලෙසේ සීසක තිතුර නොවන දර්ශනයකට එන්නේ නැහැ. එහෙනම් ඔය කියන එක තමයි. ඒකයි ප්‍රතිපදාවක් තියෙන්නේ. දැන් අපිටත් එහෙම මුලදී කොච්චර බණ කිව්වත් හිතුවත් එහෙම නමුත් ඒ එක්ක මෙයා අනිත් පැත්තට හිතනවා වගේ වීරිය කියන්නේ එහෙම. ඔබ ඔහොම හිතපන් මං හිතන්නේ මෙහෙම. ඒ කියන්නේ ඇත්ත මේක. අනන්ත සංසාරික ස්පර්ශ ආයතන හැය පැත්තේ නිත්‍ය සැපේ ආත්මයි කියලා හිතපු හුරුවම. ඔබ කොච්චර හිතුවත් බුදුහාමුදුරගේ වචනේ මට විශ්වාසයි. බුදුහාමුදුර දේශනා කළ අනිත්‍ය දුක යනත් බුදුහාමුදුරගේ වචනේ ඕන්නේ. ඇස් ඇරල බලපන් කියලා තමන්ම තමන්ට පෙන්වන මේ රූපේ. ඔහොම පෙන්න තරංගි තමයි තියෙන්නේ ටික කාලයක්. ඕකෙදී විහිසෙන් කරන්න වෙන ටික කාලයක් හිත වඩවඩ කරනකොට හැමදාම ඕන්නේ. පිළිගන්න දවසක් තියෙයි. එදාට මේ විහිස නැහැ. ලෝකේ දුකයි. දුක්ඛ ලෝකේ මෙතෙන් යන මුල් අඩිතලමත් දුකයි. විහිසකින් තමයි කරන්න වෙන්නේ. හැබැයි හැමදාම දුක නැහැ. ඒ දුක් විඳපේකට පුලියත් එක්කම ජීවිත සැපසෙන් ඉල්ල ගන්න දෙන දවසක් තියෙයි. ජීවිතේ මේක කැතෙන ගැහෙන යෙදෙන කෙනා ජීවිතේ අන්තිම මොහොතේ සැනසෙල්ලකටපත් වෙනවා. ඒත් මෙහා මොකද ලෝක තුල දුක ඇතුලේ යන්න තැනක් නැහැ මොමනේ. ඉතින් මේ ආයතන ටික සුගතිගාමී මට්ටමක කෙලෙසේදීලා මෙච්චර දුක දැනෙනවා. හීන ධාතු විඥානයේ පිහිටපු දවසට
විසංවාදී
ඔව් සතර අපායක විඥානයේ පිහිටන එක තමයි හීන ධාතු විඥානයේ පිහිටන්නේ. ඉබදු තැනක විඥානයේ පිහිටියම එදාට එන අරමුණු වල මේ වගේම කෙලෙසේ පිටට බැසගත්තාම ඇත්තම වුණහම විදිද්ද වෙන දුක කොහොමද? මේ අවුරුදු 100ක් ගෙවා ගන්න බැරුව ඉන්නවා නම් අරගේ කෝටි ප්‍රකෝටි ගණන් ඈ සමහරට මනුස්ස ලෝකේ අවුරුදු දහස් ගණනක් එක දවසක් මේ සංජීව සංඝාතේ වගේ දහස් වු දහස් ගණනකට තියෙන එක දවසක්. එතකොට දවස එච්චර දිග ඒ වගේ අවුරුදු
අල්ප
කෝටි ගණනක් එතකොට හිතන්නකො කොහොමද කියලා විදිහට
සතර පහේ දුන්නොත් එතින් දැන් මෙලබල තියෙන මොනතරම් වාග්යද මිනිස්සේ බීම
කෙනෙක් මනුස්සා උපන්න දවසේ ඉඳන් අතපය හතරම කොරවලා තමන්ගේ මල මුත්‍ර ගුඩේ වැටිච්ච ආත්ම භාගය ගත්තොත් අපි හිතන්නේ මේ මිනිස්සයා මොනතරම් කාලයක් කන්නේද මොනතරම් දුක්ඛිතද කියලා. නමුත් ඩකේ මේ මිනිස්සයා අවිචය ආදී දුකට සාපේක්ෂව එදින්නේ දිව්‍ය ලෝකෙට. ආ කියන්නේ
ඒ කියන්නේ මිනිස්සෙක් වෙච්ච නිසා.
එහෙනම් අරවගේ දුක් ස්පර්ශක නොවන කවම. කායික දුක් වේදනාව අරවතරන් තිවුර තිවුණු හැම වෙලාවෙම ලැබෙන්නේ නැති කවම පහසුවක්. උළුවෙඩේ ඉන්න විදිහට තිබුණ නේද? බොයි ඉන්න ජීවිතයේ සිය කෝටි ගාණක් වටින උපදින්න ඉන්න තැනට සාපේක්ෂව කියලා එතකොට හිතන්නේ